ගරු විජිත බේරුගල මන්ත්‍රීතුමා ඔබට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ විවාදයට භාජනය වන 2019 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සහ වසරමැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්නට ඕන විවාදය පිළිබඳව කාරණා දක්වන්නට කලින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයෙක් විදිහට ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තු මැතිවරණයේදී තුන්වැනි වතාවටත් පාර්ලිමේන්තුවට එන්නට අපේ දිස්ත්‍රික්කයේ ජනතාව උදව් කළා. ඒ උදව් කළ හැමෝටම සහාය දක්වපු දායක දක්වපු හැමෝටම මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිය පළ කරා. පහුගිය යහපාලන ආණ්ඩුව කාලය විශේෂයෙන්ම 2015 2019 අතර කාල සීමාව තුළ මේ රටේ ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට ඒ වගේම 2020 පළමු කාර්තුවේ ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට අපි 2005 ඉඳලා 2014 දක්වා කාලවකවානුවත් කතා කිරීම ඉතා වැදගත් කියලා අපි විශ්වාස කරනවා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට 2005 මේ රටේ බල දේශීය නිෂ්පාදිත ඇමරිකන් ඩොලර් බිලියන 25ක් තිබුණා. හැබැයි අවුරුදු 9ක් අවසානයේදී ඇමරිකන් ඩොලර් බිලියන 79 දක්වා තුන් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකට ගල දේශීය නිෂ්පාදනය වර්ධනය කරගන්නට හැකිව. ඒ වගේම එතුමා මේ රට බාර ගන්නකොට ණය ප්‍රමාණය තිබුණේ ගල දේශීය නිෂ්පාදිතයෙන් 91%. හැබැයි එතුමා යුද්ධය අවසන් කරලා මේ රටට සංවර්ධන මාවතේ දොරගොළු විවර කරලා මහාමාර්ග පද්ධතිය ඇති කරලා විදුලිය වගේ යටිතල පහසුකම් පොදු පහසුකම් ලබලා දීලා වරායක් ගුවන්තොටුපළක් වගේ නවීන රාජ්‍යයක් ඉස්සරහට යනකොට අවශ්‍ය වන ඒ සමාජමය ආර්ථිකමය යටිතල පහසුකම් ලබා දීලා එතුමා ආණ්ඩුව බාර දෙනකොටත් මේ ණය ප්‍රමාණය 71% දක්වා අඩු කළා දු. නිසා මනා කළමනාකරණයකින් යුක්තව මේ ආර්ථිකය හැසිරෙවා විතරක් නෙමෙයි මේ රට සංවර්ධනය කරා ගෙන ගියා. හැබැයි යහපාලන ආණ්ඩුව කාලෙදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආර්ථික වර්ධන වේගය 2.5 මට්ටමකට අඩු වුණා කියන කාරණේ මේ මොහොතේ සඳහන් කරන්නට ඕන. මොකද 2019 වර්ෂයේ සමස්ත ආර්ථික වර්ධනය 2.3යි 2020 මුල් කාර්තුව 1.6 දක්වා අඩු. හැබැයි ඒක යහපාලන ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ වැරදි ප්‍රතිපත්ති හේතු නිසා සිදු වුණු දෙයක්. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්නට ඕන එදා 2005-2014 ඒ අවුරුදු 9ක කාල සීමාව තුළ 6-7 අතර ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ ලෝකයේ දියුණු රටවල් අත්පත් කරගත් ආර්ථික වර්ධනය තමයි එදා අපේ රට අත්පත් කරගත්. හැබැයි යහපාලන ආණ්ඩුව මෙරටේ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන වෙනුවට තමන්ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට යාමේදී මහ බැංකුව මේ රටේ ආර්ථිකය හසුරවන ආර්ථික මෙහෙවන රජයට ආර්ථික හසුරවීමේ පිළිබඳව උපදෙස් දෙන මහ බැංකුව වගේ ඒ ආර්ථිකයේ මර්මස්ථාන මංකොල කන තත්ත්වයට පත් වුණා. මෙරටේ ජාතික සම්පත් කුණුකොල්ලට වික්කා මෙරටේ ආදායම් උපයන උල්පතබ්බවට පත් වෙන්න තිබුණු වරාය කුණුකොල්ලට වික්කා මේ විදිහට සම්පූර්ණ ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයට පත් කරලා මේ ආර්ථික වර්ධන වේගය පහළට දැම්මා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් විදිහට එනකොට මේ රටේ සමස්ත පුරවැසියෝ එතුමා වටා එකතු වුණේ මේ කඩා වැටිලා තියෙන රට ගොඩගන්න, මේ කඩා වැටිලා තියෙන ආර්ථිකය ගොඩනගන්න, මේ කඩා වැටිලා තියෙන සමාජ ආර්ථික දේහය නැවත ගොඩනගන්න. ඒ විශ්වාසය පිළිගැනීම නිසා තමයි එතුමාට මේ රටේ ජනතාව ඡන්දය ලැබලා දුන්නේ. නිසා එතුමා ජනාධිපතිවරණයේ ජාති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙතෙක් සමානුපාතික ඡන්දය පවත්වපු සෑම මැතිවරණයකට වඩා 89 තමයි මුල්ම මහ මැතිවරණය තිබ්බේ. මේ වතාවේ 2019 නොවැම්බර් 16 වෙනිදා පවත්වපු මහ මැතිවරණයේදී 3-2 බලයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ පාර්ලිමේන්තුව සඳහා ලබලා දුන්නේ. මේ රටේ ජනතාව කල්පනා කළා යහපාලනය විසින් විනාශ කරපු ආර්ථිකය නැවත ගොඩනගන්නට ඕන, මේ ජන සමාජය නැවත ගොඩනගා ගන්නට ඕන, මේ ආර්ථිකය දියුණු කරගන්නට ඕන, ජනතාව මුහුණ දෙන අනේකක් විද ප්‍රශ්න ගැටලු අභියෝග විසඳ ගන්න හොඳ නායකෙක් පත් කර ගැනීම සහ පාලන ක්‍රමයක් පත් කර ගැනීම ඒ ජයග්‍රහණය ඇතුලේ තියෙනවා. ඉතින් මේ වෙනකොට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ නායකත්වය මේ රට ගොඩනගන වැඩපිළිවෙල සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඉදිරිපත් කළා තියෙනවා. ඉදිරිපත් කළා විතරක් නෙමෙයි අමාත්‍ය මණ්ඩලයේ පත්කිරීමේදී, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේදී, අමාත්‍යංශ ලේකම් පත්කිරීමේදී ඒ විෂයන් පිළිබඳ ප්‍රමාණික දැනුමක් තියෙන අවබෝධයක්
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2ක කාලයක්
තමයි පත් කළේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේ රටේ අපිට විරුද්ධව බලවේග තියෙන්නේ විපක්ෂය නෙමෙයි, අපිට විරුද්ධ බලවේග විදියට තියෙන්නේ මේ රටේ නූගත්කම, ඒ වගේම දුප්පත්කම, මන්ද පෝෂණය. මෙන්න මේවා තමයි අපිට මේ සමාජයෙන් ඉවත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ වෙනකොට අධ්‍යාපනය සම්බන්ධ නිවැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඉදිරියේදී රැකියාව වෙළඳපොළ පදනම් කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් සකස් කරලා පුළුල් විදියට අනාගතයේ දකින්න පුළුවන් දරු පිරිසක් බිහි කිරීම එතුමාගේ සාපේ ආණ්ඩුවේ අරමුණ කියන එක මේ මොහොතේ සඳහන් කරන්නට ඕන. ඒ වගේම ආර්ථිකයේ පැත්තෙන් බැලුවොත් කර්මාන්තාංශ දියුණු කරලා, ඒ වගේම කෘෂිකර්මාන්තාංශ සේවාංශ දියුණු කරලා, ධීවර කර්මාන්තය දියුණු කරලා, විදේශ රටවලින් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ වැඩි වැඩියෙන් පහුගිය කාලවල මේ රටට ගෙන්නුවා. ඒ නිසා විදේශ විනිමය අපතේ ගියා විතරක් නෙමෙයි අපේ ආර්ථිකය දියුණු කිරීමේ අවකාශය අපිට අහිමි වුණා. ඒ නිසා මේ වැඩපිළිවෙල තුළ ආණ්ඩුවක් විදිහට බලාපොරොත්තු වෙනවා මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියල්ල නිෂ්පාදනය කරලා මේ රටේ ජනතාවට ජීවනෝපාය අවස්ථාවන් ලබලා දෙනවා විතරක් නෙමෙයි, විදේශ විනිමය ඉතිරි කරගන්නවා විතරක් නෙමෙයි, දේශීය නිෂ්පාදනය, ජාතික නිෂ්පාදනය වැඩි දියුණු කරලා ඒ සෞභාග්‍ය දැක්ම ඒ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමේ ඒ අභිලාෂය තියෙනවා. ඒ අරමුණ පෙරදරි කරගෙන, ඒ පරමාර්ථය පෙරදරි කරගෙන මේ යන ගමන. එනිසා මහ බැංකු විවරණය නැත්නම් මහ බැංකු වාර්ෂික වාර්තාවේ තියෙන ඒ සංඛ්‍යාලේඛන, ඒ දත්ත ප්‍රයෝජනයට අරගෙන අනාගතය පිළිබඳ සැලසුම් කිරීමට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් පහුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයත්, ඒ වගේම COVID-19 වසංගතයේ බලපෑම මේ පශ්චාත් ආර්ථික ක්‍රියාකාරකම් වලට බලපෑව. මේ නිසා
ජනාධිපතිතුමාගේ කාලය අවසන්
විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. එනිසා බලාපොරොත්තු වෙනවා මේ පැවති ව්‍යුහාත්මක ගැටලු විසඳීමටත්, දේශීය නිෂ්පාදනයේ පුළුල් කිරීමට, ඒ වගේම අපනයන ඉහළ නැංවීම, ඒ වගේම අපනයන විවිධාංගීකරණය, වගේම විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමත්, නවෝත්පාදන සඳහා පහසුකම් සැලසීම, නිෂ්පාදන සාධකවල ඵලදායිතාවයේ ඉහළ නැංවීම, ඒ වගේම කාර්යක්ෂමතාවයේ ඉහළ නංවලා මේ රට ගොඩනගෙන ජන ජීවිතයේ ගොඩනගෙන වැඩපිළිවෙලට මේ ආණ්ඩුව ශක්තිමත් පදනමක් දාලා තියෙනවා කියන පණිවිඩේ ලබලා දෙමින් මට අවස්ථාව ලබලා දුන්න අපේ ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා. බොහොම ස්තුති.
The reply to the adjournment debate by State Minister Honorable Ajit Nivad Kabral.
Garu Moolasana Ruda Mantrithumeni Ma mulinma stutiwanta wenawa Mahacharya Garu Ranjit Bandara Mantrithumata mema yojana vidiripat kara mema vivadaya apita pawaththanta ada awasthawa laba dima pilibandawa. E samagama මා හිතන්නේ අදහස් රාශියක් මෙම ගරු සභාවේදී අද අපිට අහන්නට පුළුවන් වුණා. ඒ සියලුම අදහස් මම හිතන්නේ අපි සියලු දෙනාටම අවස්ථාවක් කරගන්නට පුළුවන් අපේ රටේ ඉදිරි ගමන සහ අපේ රටේ ආර්ථිකය තවදුරටත් වර්ධනය කර ගැනීමෙන් යන්නට. මම දැකපු එක දෙයක් තමයි සමහර විපක්ෂ මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නවා ඇති අපේ රටේ ආර්ථිකයේ කඩාවැටේ කියලා. ඒ කඩාවැටීම තුළින් ඒ අයට නව අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ සිහින මුලින්ම බොඳ කිරීමටත් මා මේ අවස්ථාව ප්‍රයෝජනවත් කරගන්නවා. මට මතකයි 2007 සහ 2008 එවකට හිටපු ගරු විපක්ෂ නායකතුමා අපේ රටේ ආර්ථිකය අද කඩාවැටෙයි හෙට කඩාවැටෙයි කියලා බොහෝ අවස්ථාවලදී අනාවැකි කිව්වා. ඒව එකක්වත් සිදු වුණේ නැහැ. ඒකට අපි දැක්ක දේ තමයි අපේ රටේ ආර්ථිකය මහබැංකු වාර්තාවලින් පිළිඹුණා වගේ 2006 සිට 2014 දක්වා දැවැන්ත වර්ධනයක් ඇති කර ගන්නට පුළුවන් වුණා. 6.5% වර්ධනයක්. ඒත් එක්කම ආර්ථිකයේ දලදේශීය නිෂ්පාදිතය බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා අපට වැඩි කර ගන්නට පුළුවන් වුණා. ඒ වුණත් පසුගිය වසර 5 තුලදී අපි සමාලෝචනය කළා නම් අපට පෙනී යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. ඒ තත්ත්වය දැවැන්ත ලෙස අපේ රටට බලපාලා තියෙනවා. දැවැන්ත ලෙස අපේ රටේ ජන ජීවිතේ කඩාවැටීමට සිදුවීමක් වශයෙන් මට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අද කොවිඩ් වසංගතය ඉදිරියේදී අපිට යම් ආකාරයකට දුර්වලතාවය නිසා ඒකට මුහුණ දීමට ඇති ශක්තිය අපිට සෑහෙන දුරකට අඩු වෙලා තියෙන්නේ අන්නේ ඒ නිසයි. ඉතින් ඒ නිසා අද අපිට දැවැන්ත අභියෝගයක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝගය තමයි නැවත වරක් මේ ආර්ථිකය ගොඩනගාගෙන මේ රටේ ජන ජීවිතය සුබවලායි තත්ත්වයකට ගෙන ඒමට අපිට කටයුතු කිරීමට තියෙන අවස්ථාව ඇහිදී තිබුණත් අපි එතනට යොමු වෙලා කෙසේ හෝ නැවත වරක් මේ තත්ත්වය ඇති කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි ඉදිරි කාලය තුළදී ඔබතුමාන්ලා දකිවි අපේ රටේ විදේශීය විනිමය මේ රටට ආකර්ෂණය කර ගැනීම සඳහා අපි නව උපකරණ හඳුන්වා දෙනවා. ඒ සමගම අපේ රටේ තිබෙන අනිකුත් සංවර්ධන කටයුතු ශීඝ්‍රගාමී කරනවා. ඒ හරහා අපිට නැවත වරක් අපේ රටේ ගමන සුභවාදී ගමනක් බවට පත් කර ගැනීමට අපිට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහෝ දිනෙක බොහෝ මන්ත්‍රීවරු කතා කරුවා මහා බැංකුවේ තිබිච්ච ප්‍රශ්න පිළිබඳව. ඒ ප්‍රශ්න දැකදක මම හිතන්නේ සමහරක් අය 2015 පස්සේ සිදු වුණු ප්‍රශ්න ඊට පෙර කාලයටත් යොමු කරලා ඒවා හරහා ඒවා නිසා අපට ඇඟිලි දික් කරන්නටත් යොමු වුණා. මම දැක්කා ඔය තත්ත්වය මීට පෙරත් ඒ අයම කරගෙන යනවා මම දැකලා තියෙනවා. ඒ අය අදත් ඒක කරනකොට එකම අවාසිය තමයි මම අද මහා බැංකු අධිපතිවරයා හැටියට නෙමෙයි මෙතන සහභාගි වෙන්නේ. මම සහභාගි වෙන්නේ මන්ත්‍රීවරයෙක් හැටියට. ඉතින් ඇමතිවරයෙක් හැටියට දැන් රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට. ඉතින් ඒ නිසා ඒවට අද උත්තර දෙන්නට පුළුවන් නිසාත් මම ඒ ගැන සන්තෝෂ වෙනවා. මුලාසරුඩ මන්ත්‍රීතුමනි, මම දැක්කා විවිධ අය චෝදනා කරනවා ග්‍රීසියේ මහා බැංකුව 2009 ආයෝජනය කළයි කියලා. අපි ඒ පිළිබඳ ඉතාමත්ම පැහැදිලි ලෙස උත්තර ලබා දීලා තියෙනවා. ඒ උත්තර මම මගේ ග්‍රන්ථයක් මම මේ රටට ඉදිරිපත් කෙරුවා, ද ග්‍රේට් බොන්ඩ් ස්කෑම් කවර් අප් කියලා. ඒ පොතේ ඒ සියලුම දේවල් ගැන ඉතාමත්ම හොඳින් පැහැදිලිව ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම වැඩි වෙලාවක් ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ පොත අද ටේබල් කරනවා. ඒ පොත හරහා ඕනම කෙනෙකුට 313 පිටුව කියවුවොතින් ඒ පිළිබඳව ඉතාමත්ම හොඳින් ශ්‍රීපාව නග විනිසුරුතුමා එවකට විනිසුරුතුමෙක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණේ දුන්න පැහැදිලි තීන්දුව කියවලා බලලා හොයාගන්නට පුළුවන් කිසිම වැරද්දක් ඒ කාලෙදී කිසි විටක සිදුවලා නැහැයි කියලා. අන්න ඒ වසරේදී තමයි මහා බැංකුවට දැවැන්තම ලාභයක් ඇති කරගන්න පුළුවන් වුණේ. ඒ ලාභය ගැන කතා නොකර එක කොටසක පමණක් අලාභය ගැන කතා කිරීමෙන් පෙනී යන්නේ ඒ කතා කරන අය වාන්චනික ලෙස ඒ කටයුත්තට යොමු වෙලා තියෙන කියන එකයි. අපි තව දුරටත් දැක්කා සේවක අර්ථසාධක අරමුදලේ කරලා තිබෙන ආයෝජනය පිළිබඳව යම් විවේචනයක් කෙරුවා එම මන්ත්‍රීත්ව මාමා. මම එතරම් කියන්නට කැමති මේ ගරු සභාවටත් මම දන්වන්නට කැමති 2011 දී ප්‍රාග්ධන ලාභ පමණක් මිලියන 2678ක් හම්බ කෙරුවා. 2012 දී මිලියන 3016ක් මහා බැංකුව හම්බ කෙරුවා. 2013 දී සේවක අර්ථසාධක අරමුදල මිලියන 3339ක් හම්බ කරලා තිනවා. මේ ඔක්කොම දත්ත මහා බැංකු වාර්තාවල තියෙනවා. 2014 දී මිලියන 5544ක් හම්බ කරලා තියෙනවා. ඒ සමගම ඒ මන්ත්‍රීතුමාම කිව්වා ඒ අයගේ අතකතේ හැටියට සේවක අර්ථසාධක අරමුදල දැවැන්ත අලාභයක් සිදු කෙරුවයි කියලා. මා කියන්නට කැමති ඒක සත්‍යයෙන් තොර කතාවක්. සත්‍ය තත්ත්වේ නම් අලාභ වෙලා තියෙනවා මිලියන 3271ක් සමහර කොටස් වලට. තවත් කොටස් වලට ලාභයක් තිබුණා මිලියන 17577ක්. අලාභ වෙච්ච කොටස් ගැන කතා කරුවට ඒ මන්ත්‍රීතුමා ලාභ වෙච්ච කොටස් ගැන කතා කරන්නේ නැහැ. ලාභය 17577යි, අලාභය 3271යි. අලාභය ගැන කතා කරලා ඒ අයගේ තිබෙන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ලාභය ගැන කතා කිරීමෙන් පෙනී යන්නේ ඒ අය මොන වගේ මානසිකත්වයකින් අද පෙළඹෙනවා කියන එකයි. ඒ සමගම වෝහාරික විගණනය ගැන කතා කරුවා. ඒ වෝහාරික විගණනය පිළිබඳව මගේ පොතේ 143 වෙනි පිටුවේ ඉතාමත්ව පැහැදිලි ලෙස පෙන්වලා දීලා තිනවා ඒ කටයුතු හරි කොහොමද වෙලා තියෙන්නේ කියලා. කිසි විටක මම මහා බැංකුවේ අධිපතිවරයා හැටියට කටයුතු කරපු කාලය තුලදී එක වංචාවක් සිදුුණායි කියලා එතනදී කියලා නැහැ. පැහැදිලිවම කියලා තිනවා. ඒකට මේ අය පෙන්වලා දෙන්නේ මගේ ඥාතීන් විවිධ ඉහළ තලයේ සිටින ව්‍යාපාරවල යෙදিলা තියෙන නිසා ඒක පෙන්වා දීමෙන් ඒ අය පෙන්වලා දෙන්න හදනවා යම් කිසි ආකාරයකින් වැරද්දක් සිදුුණායි කියලා. මට කරන්න දෙයක් නැහැ. ඒ අයගේ ඥාතීන් තැපැල් කන්තෝරු 682ක් කඩලා ටෙලිකොමියුනිකේෂන් සෙන්ටර්ස් 13ක් කඩලා බස් 550ක් පුච්චලා තේ ෆැක්ටරිස් 75ක් ස්ටේට් බංගලෝස් 40ක් සීබි ට්‍රාන්ස්ෆෝමර්ස් 130ක් දුම්රිය 12ක් දුම්රිය ස්ථාන 6ක් විනාශ කරලා ඒවායේ වටිනාකම කරු මුලාසුරුඩ මන්ත්‍රීතුමනි අද තක්සේරු කරලා තියෙනවා රුපියල් බිලියන 55කට. එවැනි කටයුතු කරපු අය ඒ අයගේ සහෝදරයෝ නම් ඒ අයගේ ඥාතීන් නම් මගේ ඥාතීන් එහෙම කරලා නැත්තම් යම්කිසි ඊරිසියාවක් ඒ අයගේ සිත්තර තියෙන එක සාධාරණයි. ඒවට මම ඒ අයට මතක් කරලා දෙන්නට ඕනේ ඒ ඊරිසියාවල් තිබුණත් මෙවැනි ගරු සභාවකට ඇවිල්ලා ඇඟිලි දික් කරද්දී එහෙම කිරීම අසාධාරණ දෙයක් කියලා. ඉතින් ඒ නිසා ඒවායින් ඉදිරියේදී වැලික්කී සිටිනටත් කියලා මම ඒ අයට ආරාධනා කරනවා. ඒ සමගම අපේ ගරු වාසුදේව නානක්කාර ඇමතිතුමා පෙන්වලා දුන්නා මේ බැඳුම් කර වංචාවෙන් සිදුවුණු අලාභය අපි තක්සේරු කළ යුතුයි කියලා. ඒ අලාභයත් මාගේ පොතේ ඉතාමත්ව පැහැදිලි ලෙස 157 වෙනි පිටුවේ මම ඒක ගණනය කළා තිනවා. ඒකත් මේ ගරු සභාවට මම ඉදිරිපත් කරනවා. ඒකත් කියවලා බලලා ඒකෙන් අපිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේ බැඳුම් කර වංචාවේ මේ රටට සිදුවෙච්ච අලාභය, මේ රටට සිදුවෙච්ච පාඩුව කොපමණද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ සමගම අපි දැක්කා මුලාසන රෝඩ මන්ත්‍රීතුමනි මේ අපරාධ කරද්දිත් ඒ අපරාධ කරපු මහා බැංකුව අධිපතිවරයාට මේ රටෙන් පිටවලා යන්නට ඉඩ දුන්නා. දැන් කියනවා කෝ එයාව ගෙනාවද කියලා අහනවා. ඒවා එයා ගෙනාවද කියලා අහන්නේ ඉස්සරින් ඒ අය මේ පුද්ගලයාට යන්න දුන්නේ කියලා අපි අහන්නට ඕනේ. අපි හැමෝම දැනගෙන හිටියා මේ පුද්ගලයා මේකට සම්බන්ධයි කියලා. ඒ පුද්ගලයා සමහර විට එයාගේ සාක්ෂි වලින් අනිත් අයවත් පෙන්වලා දෙන්නට තිබුණා. එවට යාට එහෙම කරන්න නැතුව ඒ පුද්ගලයාට මේ රටෙන් යන්නට ඉඩ දුන්නා. ඊට පස්සේ දැන් කියනවා මේ රජයට කියනවා එයා එව කොහොම හරි කරලා හොයලා ගේන්නේ කියලා. සිංගප්පූරුවට යවලා කිසිම ප්‍රශ්නයක් නැතුව යන්නට ඉඩ දීලා ඒ ඔක්කොම කරලා දැන් මේක අහනයකින් අපිට පෙනී යනවා මේ කියන අයත් මේ ප්‍රශ්නෙට ඉතාමත්ම සමීපව සම්බන්ධ බව අපිට පෙනී යනවා. මා ඒ ප්‍රශ්නය ගැන දැනට කතා කරව ඇති. මම හිතන්නේ අපේ මුල් අසරණුවට මන්ත්‍රීතුමනි දැන් මම පෙන්ව දෙනට අවශ්‍යයි. පසුගිය අවුරුදු පහ තුළදී සෑම අංගයකින්ම අපේ රටේ සාර්වආර්ථික සාධක දුර්වල වෙලා තියෙනවා. අපේ රටේ සංචිත කලාවැටෙන තියෙනවා. සංචිත අඩුවීම නිසා තමයි අද අපිට යම් ආකාරයකින් අපේ රටට ගෙන එන ආනයන සීමා කිරීමට සිදු වෙලා තියෙන්නේ. එහෙම නොතිබුණා නම් අද අපිට කිසිම ගැටලුවක් නැතුව මේ කොවිඩ් වසංගතයේ ඉදිරියේදීත් අපිට මේ ආර්ථිකය මනා ලෙස පාලනය කරන්න පුළුවන් වුණා වෙනවා. ඒ වුණත් මේ අභියෝගයේ මැදදී අපිට ඒක කරන්නට පුළුවන් වීම ගැන මා සන්තෝෂ වෙනවා. ඉදිරි කාලය තුලදී අපි තවදුරටත් සියලුම අංගයන් ගැන ඉතාමත්ම හොඳින් සැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවත වරක් මේ රට සංවර්ධන මාවතකට 2021 වසරේදී ගෙන යන්නට අපි බලාපොරොත්තු වෙනවා. 2020 දී මුළු ලෝකෙම අවපාතයට යොමු වෙලා තියෙන සමහර රටවල් වල දැනටවත් දළදේශ නිෂ්පාදිතය 25%කින් කඩාවැටෙනවා තියෙනවා. සමහරක් 15%කින් කඩාවැටෙනවා තියෙනවා. අපි එහෙම දැවැන්ත අඩුවීමක් සිදු වෙලා නැහැ. ඒ අඩුවීමත් එක්ක වුණත් අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ රටේ සිටින පුද්ගලයන්ට යම් සහන ලබා දීමට. ඒ වුණත් අපි තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට අවශ්‍යයි. ඒත් සමගම ඊළඟ මාස කීපය තුළදී නැවත වරක් අපි සංවර්ධන මාවතට යොමු වෙනවා. ඒ සමගම වර්ධන වේගය වැඩි කර ගන්නට බලාපොරොත්තු වෙනවා. සුළු සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත වලට සහ ව්‍යාපාර වලට අපි නැවත වරක් ශක්තිය ලබා දෙනවා. ණය උගුලක් මේ අය අපි විහිර කළා තිනවා. ඇමරික මේ 71%කට බාර දුන්න දළදේශීය නිෂ්පාදිතට සාපේක්ෂව තිබිච්ච ණය ප්‍රමාණය අද 91% දක්වා නැවත වරක් වැඩි කරගෙන තිනවා. ඒ නැවත වරක් අපි අඩු කර ගන්නට කටයුතු කරනවා. ඊළඟ කාලය තුලදී ඒ තත්ත්වයත් සමනයට පත් කර ගැනීමෙන් අද තිබෙන දුර්වල තත්ත්වය අපි දැක්කත් මහ බැංකු වාර්තාවලින් ඒ තත්ත්වයෙන් අපි ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා කියන එකත් මතක් කර දීමෙන් මේ විවාදයට සම්බන්ධ වූ සියලුම මන්ත්‍රීවරුන්ටත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින් ඉතාමත්ම වැදගත් කතාවල් අද කෙරුණා. සමහරක් කතාවල් එච්චර වැදගත් නැති වුණත් ඒ අයගේ මතය ප්‍රකාශ කිරීම ගැන අපි ඒ අයටත් ස්තුතිවන්ත වෙමින් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
Parliament is adjourned till 1 p.m. tomorrow. Thank you.